මොකද්ද?
රූපං කියලා හෝටල් එකෙන් නේවා මේතුමා සියතපියේ රූපේ ගැන ඉස්සර කළා.
ඔව්.
රූප සමුදය ගැන විස්තර
රූපය ගැන අපි කතා කළා. ඉති රූපං ඉති රූපස්ස සමුදේ වූ. රූප සමුදය මොකද්ද කියලා විස්තර කළේ නැහැ. රූපය මොකද්ද? රූප සමුදය මොකද්ද? රූප නිරෝධය මොකද්ද? නිරෝධ මාර්ගය මොකද්ද? ඔන්න ඕක දැනගත්තොත් කෙනෙකුට සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන්. මේ කතා කරන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ගැන. හරි? ලෝකෙට අයිති සම්මාදිට්ඨියක් තව තියෙන. ඒක ගැන නෙමෙයි අපි කතා කරන්න උත්සාහ කරන්නේ. ලෝකෝත්තර මාර්ගයට වැටෙන්නේ කොහොමද? ලෝකෝත්තර මාර්ගයට වැටෙන්න නම් සම්මාදිට්ඨිය, ලෝකෝත්තර සම්මාදිට්ඨියක් ඇති වෙන්නම ඕන. සම්මාදිට්ඨිය නැතුව මාර්ගයකුත් නැහැ, මාර්ගේ නැත්තම් ඵලත් නැහැ. එතකොට ලෝකෝත්තර ඵල ගැන කවුරු හරි කතා කරනවා නම් මොනවාද ලෝකෝත්තර ඵල කියන්නේ? සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත්. ඔය ඵලයකටපත් වෙන්න අවශ්‍ය නම් අනිවාර්යෙන් සම්මාදිට්ඨිය ඇති වෙන්නම ඕන. සම්මාදිට්ඨිය නැතුව කෙනෙක් ඵලයක් ගැන කතා කරනා නම් ඒක වචන ටිකක් විතරයි. කවුරු හරි මාර්ගඵලයක් ලැබලා කියලා හිතනවා නම් නුවණින් විමසන්න ඕන මට සම්මාදිට්ඨිය තියෙනවද? ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ලෝකෝත්තර සම්මාදිට්ඨිය නැති කෙනෙකුට ලෝකෝත්තර ඵලයක් ලැබෙන්න විදිහක් නැහැ බුදුදහම අනුව නම්. වෙනින්දහමකින් ලැබෙනවද අපි දන්නේ නැහැ. බුදුදහම අනුව නම් ආර්ය මාර්ගයක් විස්තර කරලා තියෙනවා. මේ මාර්ග සත්‍ය නේද? ආර්ය ශ්‍රාංගික මාර්ගය. ආර්ය ශ්‍රාංගික මාර්ගයේ පටන් ගන්නෙ මොකෙන්ද? සම්මාදිට්ඨිය. ඒක ලෞකික සම්මාදිට්ඨියකුත් තියෙනවා. මං කිව්වේ ඒක ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ලෝකෝත්තර. ලෝකෙන් එතර වෙන්නේ කොහොමද? සසරෙන් එතර වෙන්නේ කොහොමද කියන එක. ලෝකේ යන්නේ කොහොමද කියන එක නෙමෙයි මේ කතා කරන්නේ. ලෝකේ යන්නේ කොහොමද කියනකොට ඉතින් අපාය යන්න එපා, දිව්‍ය ලෝකේ යන්න, නැත්නම් සුගතිගාමී වෙන්න ඔය කතා කියන. ඒක කියා දෙන්න නෙමෙයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. බුදු කෙනෙක් පහළ වෙන්නේ මොකටද? ලෝකෙන් එතර වෙන හැටි, සසරෙන් මිදෙන හැටි කියා දෙන්න. බුදු කෙනෙක් කවදාවත් තවත් මොහොතක්වත් ඉපදීම වර්ණනා කරන්නේ නැහැ. හරි? ඒක හොඳට තේරුම් ගන්න. සෝවාන් වුණ කෙනා කියනවා නම් මම ආයේ සතර අපාගත වෙන්නේ නැහැ කියලා සම්මතේ කෙනෙකුට ඒක කිව්වට කමක් නැහැ. හැබැයි ඒක අදහස් කරගෙනම කියනවා නම් ඒකෙන්ම දැනගන්න සෝවන් වෙලා නැහැ කියලා. ඇයි? මගේ අනාගතය ගැන ඔය කියන්නේ. අනාගතේ මම ඉන්නවා. නේද? ඉතින් බුදුරජාණන් වහන්සේ පැහැදිලිව පෙන්නනවා අනාගතේ මම ඉන්නාද, කවුරු වෙලා ඉන්නාද, කවරෙක් වෙලා කවරෙක් වෙනවද, ඔන්න ඔය වගේ දැකීම් එනවනම් ඕකට කියන්නේ සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය දුරු වුණ කෙනාගෙන් ඒ වගේ ඒවා අදහස් එනවනම් ඉතින් Taman තව ටිකක් නුවණින් විමසන්න. එච්චරයි කියන්න තියෙන්නේ. සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙලා නැහැ. මම අතීතයේ කවුරු වෙලා හිටියද, කොහොම හිටියද, කවරෙක් වෙලා හිටියද, කවරෙක්ව සිට කවරෙක් වුණාද ඔය වගේ දේවල් හිතෙනවා නම් ඒක සක්කාය දිට්ඨියෙන්ම එන දෙයක්. වර්තමානයේ මම කවුද, කොහොමද, කවරෙක්ද, කවරෙක් වෙලා කවරෙක් වෙනවද, මොන වගේ වෙනවද, ඒකත් සක්කාය දිට්ඨියෙන්ම එන දෙයක්. මම දේශනා කරලා තියෙනවා. ඒවා බුද්ධ දේශනා. එතකොට සක්කාය දිට්ඨිය නැතිවීම හරිම ගැඹුරින් දකින්න ඕන දෙයක්. සක්කාය දිට්ඨිය නැති කිරීම අවශ්‍යයි සෝවාන් වෙන්න. සක්කාය දිට්ඨිය නැති වෙන්න සම්මා දිට්ඨිය අවශ්‍යයි. සම්මා දිට්ඨිය කියන්නේ හරි දැකීම, නිවැරදි දැකීම. මොකක් ගැනද? ලෝකෝත්තර මාර්ගය ගැන. ලෝකය මොකද්ද, ලෝක සමුදය මොකද්ද, නිරෝධය මොකද්ද, මාර්ගය මොකද්ද කියලා හරි අවබෝධයක් තියෙනවා. ඕකම තමයි තව භාෂාවකින් කියේ රූපය මොකද්ද, රූප සමුදය මොකද්ද, නිරෝධය මොකද්ද, මාර්ගය මොකද්ද කියලා අවබෝධයක් එනවා. දැන් අපි උදේ සාකච්ඡාවේදී කතා කළා රූපය මොකද්ද කියන එක. එතන පටන් ගන්නවන අපට රූප කියලා හිතෙන්නේ මොනවද? අපි සාමාන්‍යයෙන් රූප කියලා පිළිගන්න જાති ටිකක් තියෙනවානේ. මොනවද? පේන දේවල්. ඔව්, ඇහැට පේන දේවල් වලින් අපි මේ ශරීර තියෙනවා, ගෙවල් දොරවල් තියෙනවා, මේ ෆෑන් කරකිනවා, උළු පරාල, ගස් ගල් නේද? වටපිටාවේ තියෙන සේරම රූප. එතකොට දැන් අපි රූපය කියලා හිතන්නේ ඕවට. රූපය මොකද්ද? රූප සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද කියන එක තමයි දැන් හොයාගන්න තියෙන්නේ. හරි. දැන් ඔය කියන රූප නිරෝධ වෙන්නේ කවද්ද? සමහර රූප නම් ශරීර රූපේ නම් මෙරුණාම ඉවර වෙයි. අනිත් රූප ටික මේ ගෙවල් දොරවල් විනාශ වෙනවද තමන් මැරුණහම? මේ වෙනවනේ එකතකින් හොඳයි. ආයේ තණ්හා කරන්න ඕනේ නැහැ. මැරුණායින් පස්සෙත් ඕව ආරක්ෂා කරන්න ඉනව නැත්තම්. මම මේ අමාරුවෙන් හදපු ගේය කවුරු අයිති කරගනින්ද කාටද? ඕව හොයන්න ඉනව මැරුණායින් පස්සේ. රූප එහෙම වෙන්නේ රූපය මොකද්ද කියලා දන්නෙත් නැහැ, රූප සමුදය දන්නෙත් නැහැ, නිරෝධය දන්නෙත් නැහැ, මාර්ගය දන්නෙත් නැහැ. මේ ලෝකෙන් එතර වෙන මාර්ගෙ නෙමෙයි ඉන්නේ, ලෝකේ යන මාර්ගය නේද? තණ්හාවෙන් ලෝකේ යන මාර්ගය. එතකොට දැන් ලෝකේ හැදිලා තියෙන්නේ රූපවලින්. ඒ රූපයක් කියන්නේ මොකද්ද කියන එක හොඳට විමසන්න කියනවා බුදුරජාණන් වහන්සේ. රූපේ මොකද්ද? ඒ රූපේ හටගන්නේ ඇයි? හටගන්නේ ඇයි කියලා හරියට දැක්කොත් හටගන්න හේතු ටික නැත්තම් හට ගැනීමක් නැහැ. ඒ තමයි නිරුද්ධ කියන්නේ. නූපදින බව. නූපදින ස්වභාවයකටපත් වෙන එක තමයි මේ නිවන් අවබෝධ කරනවා කියන්නේ. නිවන කියන්නේ රහත් වෙනවා කියන්නේ නැවත ඉපදීමක් නැත. නේද? නැවත ඉපදීමක් නැති තත්වයකට පත්වීමක් තමයි නිවන නැත්නම් රහත් වීම ධර්මයේ ගන්න තියෙන අවබෝධය. කළ යුතු සියල්ල නිම කරන ලදී කියන්න පුළුවන් ඒක. නැවත ඉපදීමක් නැති වෙන්න ඕන. මොනවයි ඉපදීමක්ද? ඔය කියපු ඔක්කොම. රූප වෙන්න පුළුවන්, තෘෂ්ණාව වෙන්න පුළුවන්, භවය වෙන්න පුළුවන්, තව මොනවාද කිව්වේ? ආයතන වෙන්න පුළුවන්, ලෝකය වෙන්න පුළුවන්, රූප වෙන්න පුළුවන්, ආයතනත් රූප. ඒවා ආයේ උපදිනවා නම් සසර රහත් වෙලා නැහැ. රහත් වීම කියන්නේ නැවත ඉපදීම, නැවැත්වීම. හරි. ඕක තේරුම් ගන්න පුළුවන් හරි සම්මාදිට්ඨිය આવුත් විතරයි. රූපේ මොකද්ද, සමුදේ මොකද්ද, නිරෝධේ මොකද්ද? ඔව්. මාර්ගේ අවබෝධ කරගන්න හැටිනේ. රූපේ මොකද්ද, සමුදේ මොකද්ද, නිරෝධේ මොකද්ද කියලා අවබෝධයක් ආපු කෙනාට විතරයි ඔක තේරුම් ගන්න. එහෙම නැති කෙනා දන්නේ රූප විතරයි. ඒවයි සමුදේ දන්නෙත් නැහැ, නිරෝධේ දන්නේ. එතකොට අපි රූපය දැන් ඔය කතා කළේ මුලින් ඔය වටපිටාවේ තියෙන ඒවා ලෝකෙට අයිති දැක්මේ. ලෝකේ ඉන්න ඕන කෙනෙක්ගෙන් ඇහුවොත් මොනවද රූප කියලා ඔය උත්තරේ නේද දෙන්නේ? මේ ගස් ගල් ටික රූප, ගෙවල් දොරවල් රූප, මේ ශරීර ටික රූප නේද? ඕක කියන්න අමුතුවෙන් දහමක් දැනගන්න අවශ්‍ය නැහැ. එතකොට ඒක ලෝකෙට අයිති දැක්මක්ද ලෝකෝත්තර දැක්මක්ද? ලෝකෙට අයිති. අපි මේ දකින්න හදන්නේ ලෝකෝත්තර. ලෝකේ ඉක්මවා යන, ලෝකෙන් එතර වෙන්නේ කොහොමද කියලා දකින්නයි මේ සම්මාදිට්ඨිය ඇති කරන්න හදන්නේ. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ රූපය මොකද්ද? ඉති රූපං. රූප සමුදය මොකද්ද? රූපය හටගන්නේ ඇයි? ඉති රූපස්ස සමුදය. ඔවා විමසන්න. ඊළඟට රූප නිරෝධය. දැන් අපි රූපයක් කියලා හිතන දෙයක්, යම් කිසි දෙයක් තමන් කැමති දෙයකින් පටන් ගන්න. සාමාන්‍යයෙන් අපි එළියේ තියෙන ඕන දෙයක් රූපයක් කියනවා නේද? දැන් එළියේ තියෙන දෙයක් තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? මේ ආයතන හයෙන් එකකට අහුවෙන්නේ. එහෙන් දැක්කේ නැත්තම් මොනාර එළියේ චෛත්‍යයක් තියෙනවා නේද? එක්කෙනෙක් ඇහුවා චෛත්‍යයෙන් භාවනා කරන්නේ කොහොමද? චෛත්‍ය කාලයක් ගිහින් දිරලා යන හින්දා වෙනස් වෙන හින්දා නේද? එහෙන් භාවනා කරන්න පුළුවන්. හැබැයි ඔක ආර්ය මාර්ගයේද කියන එකයි අපි හොයාගන්නවා. ලෝකෝත්තර අවබෝධයේ ඊද එහෙම කරලා ඔක කාලයක් ගියම් පරණ වෙලා යනවා, දිරලා යනවා, කැඩිලා යනවා. හැබැයි ඉතින් අපි ඊට කලින් ඉවර වෙයි නේද? චෛත්‍යයට කලින් ඔය තියෙනවා කියලා හිතන චෛත්‍යයට කලින් නේද? ඊට කලින් අපි යන්නේ. අපි ඉපදෙන්න කලිනුත් ඔය චෛත්‍යය තියෙන්න ඇති. මැරුණාට පස්සෙත් ඕක තියේ. කඩාගෙන වැටුණා. ඔව්. ඒ වුණා අලුතෙන් හැදුවා නේද? ඔව්. එහෙම හරි ඉතින් ඒ කාලයක් අතන තියෙනවා චෛත්‍ය නේද? දැන් චෛත්‍ය එතන තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? අතන චෛත්‍යයක් තියෙනවා කියලා දන්නේ කොහොමද? එනකොට දැක්කා නේද? පෙනුන නිසා. දැන් පෙනුන නිසා දැනගත්තු දෙයක්. පෙනුන නිසා දැන ගැනීම කියන එක දැන් හොයන්න ඕනේ. පෙනුනේ මොකක් උදව් කරගෙනද? ඇස. ඇස කියන ආයතන. චක්ඛායතනෙ උදව් කරගෙන තමයි දැකීම ඇති වෙන්නේ නේද? ඇස මුල් කරගෙන දැකීමක් වුණා. ඇස් පේන්නේ නැතුව තිබුණා නම් එහෙම ඕක දැනගනීද? දැනගන්න විදිහක් නැහැ. නේද? එහෙන් දැක්ක හින්දා තමයි දැනගත්තේ. ඒ කියන්නේ පෙනෙන ඇසක් තිබිලාදී. එතකොට පෙනෙන ඇසකට අරමුණු වුණා. දැන් ඇහි ක්‍රියාකාරීත්වය බැලුවොත් අපි දන්නවා ඇහි තියෙනවා ලෙන්ස් එකක් තියෙනවා, කාචයක් තියෙනවා. ඔය කාචෙන් ඇහැ ඇතුලේ හැදෙනවා ප්‍රතිබිම්බය. දෘෂ්ටි විතාණය කියන තැන, මේ පෙනීම ඇති කරන තැන ප්‍රතිබිම්බයක් හැදෙනවා. මේක තව ටිකක් දන්න අය දන්නවා ඇති. කාචයකින් හැදෙන්නේ උඩුකුරු එකක්ද යටිකුරු එකක්ද? යටිකුරු ප්‍රතිබිම්බය. උඩ යට මාරු කරලා හැදෙන ප්‍රතිබිම්බයක් හැදෙන්නේ ඕක. ඈ? ඕක තමයි විඥාණයට අරමුණු වෙන්නේ. හිතට අරමුණු වෙන්නේ ඔය ඇහැ ඇතුලේ හැදෙන එක. විඥාණයට අරමුණු වෙන්නේ නැහැ එළියේ තියෙන එක. එළියේ තියෙන එක අරමුණු වෙනවා නම් විඥාණයට අපිට ඇහැක් වැඩන්නේ නැහැ. ඇහැ නැතුවම දකින්න පුළුවන් නේද? ඒක ඇහෙන් හදලා දෙන මේ ප්‍රතිබිම්බය තමයි විඥාණයට අරමුණු. තව විදිහට කිව්වොත් ඇහැ නිසා සකස් කරලා දුන්න රූපේ තමයි විඥාණයට අහුවෙන්නේ, හිතට අහුවෙන්නේ. ඒ හින්දා තමයි මේ ප්‍රතිබිම්බේ පැහැදිලිමදි නම් අපි කණ්ණාඩියක් එහෙම දාලා බලනවා නේද? මොකටද ප්‍රතිබිම්බේ පැහැදිලි කරන්නේ? නැත්තම් පේන්නේ නැහැ කියලා චෛත්‍යෙ ගිහින් හුණු ගන්නවද? අපි කරන්නේ ඇහැ සුද්ධ කරගන්න එක නේද? පේන්නේ එතකොට මොකද එළියේ තියෙන එක කෙලින්ම දකින්න පුළුවන් නම් ඇහැ නැතුව කණ්ණාඩි දාන්න අවශ්‍ය නැහැ නේද? එහෙනම් මේ දැකලා තියෙන්නේ එළියේ තියෙන දේ නෙවෙයි. ඔව්. ඒ එළියේ තියෙන දේ උදව් වෙන්නේ නැති ඒවා උදව් වෙලා හැදුන ප්‍රතිබිම්බය. ප්‍රතිබිම්බය පැහැදිලි නැත්තම් පේන්නේ නැහැ. හා එතකොට තමයි ඔය ගිහින් කාචේ සුද්ධ කරන්න ඕන, සුදාරින්න ඕන, අරව මේවා කරන්න ඕන. මේ ප්‍රතිබිම්බේ පැහැදිලි කරගන්න. මොකද ඒක තමයි හිතට පේන්නේ. එතකොට ඇහැ නිසා සකස්සුන රූප සටහනක් තමයි හිතට අරමුණු වෙන්නේ. ඇහැ උපකාරයෙන් හැදුන රූප සටහන. ඔකට පාලියෙන් කියනවා ප්‍රසාද රූපය කියලා. නේද? මේ හදලා දෙන රූපයට කියනවා ප්‍රසාද රූපය. ඔව්. දෘෂ්ටි විතාණය කියන්නේ කණ්ණාඩිය වගේ තැන. එතන ඇති වෙන ඡායාව තමයි ප්‍රසාද රූපය. ප්‍රතිබිම්බය. හරි. මේ කණ්ණාඩිය වගේ එකට කියනවා උපය කියන එකට කියනවා ප්‍රසාදය. චක්කු ප්‍රසාදය. චක්කු ප්‍රසාදේ තමයි චක්කු ප්‍රසාද රූප පතික වෙන්නේ හටගන්නේ. හරි. ඒකට ඇහැ නිසා හදලා දෙන ඒ ඡායාව මොකක් හරි සටහනට කියනවා චක්කු ප්‍රසාද රූපය. චක්කු ප්‍රසාද රූපය. කනගත්තත් ඔය වගේම සිද්ධියක්. කනේ උපයයට කියනවා සෝත ප්‍රසාද. ඒ කියන්නේ ශබ්ද වලින් කම්පණය ඇති වෙන හරිය සෝත ප්‍රසාද. එතකොට මේ ශබ්ද නිසා ඇති වෙන සටහනක් ගන්නවනේ. ඒකට කියනවා සෝත ප්‍රසාද රූපය. කන නිසා හදන යම් කිසි ඒ ඡායාව වගේ දෙයක් ශබ්ද සටහන. ඕක තමයි හිතට ආරම්භය. හරි. ඒකයි අපි තේරුම් ගන්නවා. කන සකස් කරලා දෙන සෝත ප්‍රසාද රූපය තමයි විඥාණයට දැනගන්න පුළුවන්. නැතුව එළියේ තියෙන ශබ්ද නෙවෙයි. එළියේ තියෙන ශබ්දයි කණයි උදව් වෙලා ප්‍රසාද රූපේ හදන්නම ඕන විඥාණයට අරමුණු වෙන්න නම්. හරි? ඒක තේරුම් ගන්න. නාසය ගත්තත් ඔච්චරයි. ගාන ප්‍රසාදය කියලා දෙයක් තියෙනවා. ඒකේ ගාන ප්‍රසාද රූප හැදෙනවා. ඒක තමයි ගාන විඥාණයට අරමුණු. දිවයේ තියෙන ජීවහා ප්‍රසාදය කියන යම් කිසි රස දැනගැනීමේ හැකියාව තියෙන කොටසක් එතෙන්ට රස නිසා ඒ රස සටහනක් ඇති වෙනවා. ඒක තමයි ජීවහා ප්‍රසාද රූපය. ඒක තමයි ජීවහා විඥාණයට ආරම්භය. හරි. කාය ස්පර්ශයක් ගන්නකොට කාය ප්‍රසාදේ කාය ප්‍රසාද රූපයක් හැදෙනවා. ඒක තමයි කාය විඥාණයෙන් දැනගන්න. පැහැදිලි. මනසටත් ඔය වගේම හිතන්න පුළුවන් ඈ. මනසට අරමුණු වෙන්නේ ධම්ම කියන ඒවා. ඒ වයින් ඒ ප්‍රසාද රූපයක් හැදෙනවා. ඒක ඒ හිතටම එන එකක්. ඒක තමයි මනෝවිඤ්ඤාණය දැනගන්න. ඒ කියන්නේ මනස ආයතනයක් විදියට ගන්නකොට මන කියන ආයතනේ ධම්ම කියන ඒවා නිසා ඒ දෙක නිසා සකස් වෙනවා ඒ ප්‍රසාද රූපයක්. ඒක තමයි මනෝවිඤ්ඤාණයෙන් දැනුවත්. එතකොට ඔය ආයතන හයම එකම ක්‍රියාවලිය කරන්නේ. ආයතනයකට පුළුවන් ඒකට අරමුණු වෙන දෙයි ප්‍රසාදයක් හදන්න, ප්‍රසාද රූපයක්. හරි. ඒක විඥාණයෙන් දැනගන්න. හැදිලි නේද? එතකොට දේශනා කරනවා චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඤ්ඤාණ. චක්කු විඥාණය හට ගන්න හැටි පැහැදිලි කරනවා. චක්කුං කියන්නේ ඇස. චක්කුංච පටිච්ච. පටිච්ච කියන්නේ පතිත වෙනව නෙවෙයි. නිසා. ඈ උදව් වෙනවා. ප්‍රත්‍ය. චක්කුංච පටිච්ච රූපේච. රූප. ඒවා නිසා උපදිනවා චක්කු විඤ්ඤාණ. ඇහැයි රූපයි. රූප කියනකොට දැන් අපිට ගන්න වෙන්නේ එළියේ තියෙන රූප නෙවෙයි. ඒවයි ඇහැයි උදව් වෙලා සකස් කරලා දීපු ප්‍රසාද රූපේ. නේ? ඒ නිසා හටගන්නවා චක්කු විඤ්ඤාණ. දැනුවත් වෙනවා. එතකොට ප්‍රශ්නයක් එන්න පුළුවන්. එතකොට ඇහැ ඉවරයි නේ. ඇහෙන් ප්‍රසාද රූපේ හැදුවා. ආ විඥානේ පහළ වෙනකොට ඇහැ නැද්ද?
ඇහැ නැහැ.
ඇහැ නැත්තම් ප්‍රසාදයක් ඇති වෙන්න පුළුවන්. ආයි තව එකක්
නේද?
ප්‍රසාද රූපේ තියෙනකොට ඇහැ නැද්ද?
තියෙනවා.
කොහෙද ප්‍රසාද රූපේ තියෙන්නේ ඇහැ නැද්ද? ඇහැ නිසා සකස් වෙන ප්‍රසාද. හරි? ඒ මොහොතේදී ඇහැ කියන ධර්මතාවෙත් තියෙනවා, ප්‍රසාද රූපේ කියන ධර්මතාවෙත් තියෙනවා, විඥාණය කියන ධර්මතාවෙත් තියෙනවා. ඒකට තින්නම් සංගති පස්ස. ඔය තුනම ඇහැයි ප්‍රසාද රූපෙයි විඥාණේ කියන තුනම තියෙනවා. ඒ කියන්නේ හටගෙන ඒ හටගත්තු මොහොතට කියනවා ඒ හටගත්තා කියලා අපේ හිත දැනගන්න එපේ නේද? හිතට කවුරු හරි කියන්න ඕනනේ. අන්න මෙහෙම තුන් දෙනෙක් ඉන්නවා කියලා. ඒ කියන කෙනාට දෙනව නමක් පස්සේ. පස්ස චෛතසිකේ. ඒකට පස්සේ ආйти කාටද? හිතට. හිතත් එක්ක ඇති වෙන චෛතසිකයක් තමයි පස්සය කියන්නේ. චක්කු ප්‍රසාද රූපයයි ප්‍රසාද රූපේ හදන ඇහැයි ඒක දැනගන්න විඥානේ තියනවා කියලා අපිට කියන්න ඕනනේ කවුරු හරි. ඒ කියන්නේ කවුද? පස්ස චෛතසිකේ. චෛතසික වලින් තමයි අපිට මණිවිඩ දෙන්නේ. ඒ කියන්නේ හිත දැනුවත් කරන කට්ටියට තමයි ওই චෛතසික නැත්නම් සිතිවිලි කියලා කියන්නේ. සිතත් එක්ක පහළ වෙන හිත දැනුවත් කරන කට්ටිය. එක එක જાතියේ දැන් කේලම් කියන්න කට්ටිය ඉන්නවා අපිට. ඈ. ඔන්න මේ තුන් දෙනා ඉන්නවා කියලා කියන අපි නියෝජිතේ දාලා ඉන්නවා. එයා තමයි පස්ස චෛතසිකේ. හිතට මේ පණිවිඩය දෙන්නේ. එයාට දෙන නම තමයි පස්ස චෛතසිකේ. ඈ. එයා හොඳද නරකද අපි කැමතිද අකමැතිද කියන ගතිය කියන තව එක්කෙනෙක් ඉන්නවා. එයාට කියනවා වේදනා චෛතසිකේ. හරි. ඒ වගේ හිත දැනුවත් කරන කීප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ට කියනවා අපි චෛතසික කියලා. හරි. එතකොට දැන් හොරෙන් මේ තුනට එකතු වෙන්න බෑ. අපි දාලා ඉන්නේ කට්ටිය. ඇහැයි රූපෙයි විඥානේ ඔන්න හටගත්තා කියලා කියනවා පස්ස චෛතසික. පස්සෙන් තමයි දැනුවත් කරන්නේ. එතකොට ඇහැකුයි රූපෙකුයි විඥානෙකුයි පහළ වුණා. එතකොට මේ පස්සය කියන්නේ ඔය තුනේ සංගතිය. ඒ කියන්නේ මේ මොහොතේදී ඔය තුනම පවතිනවා. එක්කෙනෙක්වත් දැන් නැතුව ඉන්න බෑ. මේ තුන් දෙනාම ඉන්නවා කියලා තමයි පස්සෙන් කියන්නේ. තේරුණා? අපිට ඇහැ නැති වෙන්න බෑ ඒ වෙලාවේ. ඇහැයි රූපෙයි විඥානේ තුන්දෙනාම පවතින අවස්ථාව තමයි පස්සේ. එක්කෙනෙක් හරි නැත්තම් පස්සේ එන්නේ. මේ තුන්දෙනාම ඉන්නවා කියන කතාව තමයි පස්සෙන් කියන්නේ. බාහිර රූපේ මෙතෙන්ට අදාළ නැහැ. දැන් මේ ඇහැ තුලේ මේක විඥාණයෙන් දැනගන්න මොහොත. හරි. හැබැයි ප්‍රසාද රූපේ තියෙන්න පුළුවන් ද බාහිර යම් කිසි වෙනසක් නැතුව? එහෙම වෙන්නත් බෑ. ඒකත් තේරුම් ගන්න ඕනේ. ඇහැ නැතුව ප්‍රසාද රූපේ තියෙන්න බෑනේ. බාහිර රූපේ නැතුව ප්‍රසාද රූපේ තියෙන්නත් බෑ. කියන බාහිර රූපේ කිව්වට බාහිර වෙනසක් තියෙනවා නේද? බාහිරේ වෙනස්කමක් නොතිබුණා නම් ඔක්කොම නිකන් එක එක පාටක අපි අර නිල්හස දිහා බලා ඉන්නකොට කිසිම වෙනසක් නැහැ නේද? එතන එතකොට මෙතන වෙනස් ප්‍රසාද රූපයක් හැදෙන්න විදිහක් නැහැ. යම් කිසි වෙනසක් තිබුණොත් ඒකට අදාළව තමයි මෙතන හැදෙන්නේ. එතකොට ඒකට උදව් වුණ ප්‍රත්‍ය වුණ ධර්මතා තියෙනවා. ප්‍රත්‍ය වුණ කියන්නේ හේතුන් තියෙන කම්මයි මේක තියෙන්නේ. හේතු නැත්නම් ඒක නැහැ. හේතුඵල ධර්මය නැත්නම් පටිච්ච සමුප්පන්න බවත් තේරුම් ගන්න ඕන ඔය එක්කම. දැන් මේවට හේතු ප්‍රත්‍ය වෙන දේවල්. දැන් විඥාණය හටගන්න ප්‍රත්‍ය වුණා ඇහැයි ප්‍රසාද රූපේ. අපි දැන් සමහර ඒවා අමතක කරනවා. නෑ නෑ අර කියපු ධර්මයේ කියපු දේ. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණ. දැන් චක්කු කියන එක කියනවා, රූපේච කියන එක කියනවා. හරි, විඤ්ඤාණය හටගන්න හේතුනේ. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණ. විඥාණං කියන ගලින් වචන තුනක් කියනවා. චක්කුංච පටිච්ච රූපේච. එනකට දැන් කතා කරන්නේ චක්කුයි රූපයි විතරයි. පටිච්ච එක කොහෙද හලලා? නැති වුණාට පස්සේ පස්සයක් ගැන කතා කරන්න බෑ. පස්සය කියන්නේ මේ සෙවණැල්ල තියෙන මොහොත. සෙවණැල්ලට තමයි මේ ප්‍රසාද රූපේ කියන්නේ. ප්‍රසාද රූපය තියෙන්නත් ඕන. ප්‍රසාද රූපේ තියෙන්න පුළුවන් ද ඇහැ නැති වෙලාවක? බැහැ. බාහිර රූපමය ස්වභාවයක් නැත්නම් ඒත් තියෙන්න පුළුවන්. ඒත් බැහැ. හරි. ඇහැද ඇහැ විතරක් තිබුණාට වැඩක් නැහැ ප්‍රසාද රූපේ නැත්නම්. ඇහැ තියෙන්නත් ඕන. ප්‍රසාද රූපේ තියෙන්නත් ඕන. මේ කියන්න හදන්නේ විඥානේ හටගන්න හේතු. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. ඈ ඔය ටික තේරුම් ගන්න. ඇහැ තියෙන්නත් ඕන. ප්‍රසාද රූපේ තියෙන්නත් ඕන. පටිච්ච කියන එක මොකක්ද? ඒවා ප්‍රත්‍ය වෙනවා. පටිච්ච බව මේ දෙක ප්‍රත්‍ය වීම නිසා විඥාණය කියන එකත් හටගන්නවා. දැන් නිසා කියනකොට හිතන්න එපා මේ දෙක නැති වෙලා විඥාණය ඉපදුනා කියලා. මේ දෙකත් එක්කම විඥාණය කියන එකත් හටගන්නවා ඒ මොහොතේ. ඒකේ කාලපරතරයක් නැහැ. දැන් එහෙන් ප්‍රසාද රූපේ හැදෙනකොට ඇහැ නැති වෙලා නෙවෙයි. මේ කාලපරතරයක් යෙදෙන්නේ නැහැ. ඒකයි ඔය පටිච්ච කියන එකේ තේරුම. ඇහැයි රූපයි ඒවා යෙදෙනකොටමයි විඥානේ තියෙන්නේ. හරි? ඇහැ ඉවර වෙලා නෙවෙයි. ඇහත් යෙදෙනවා, ප්‍රසාද රූපෙත් යෙදෙනවා, ඒ මොහොතේ විඥානේ යෙදෙනවා. ඒ එතකොට තමයි ඔය තුනම යෙදෙන ඒකට තමයි සංගතිය කියන්නේ. ඒ සංගතියට කියන නමක් තමයි පස්සය. මේ පස්සෙන් හිත දැනුවත් කරනවා. මෙන්න මේ තුනේ සංගතියක් තියෙනවා. ඒකට කියනවා පස්සේ කියලා. පැහැදිලිද? ඇහැයි රූපමය ගතියයි විඥානයි. ඔය තුනම තියෙන මොහොතමයි පස්සේ කියන්නේ. ඒවා පෙරපසු වීමක් නැහැ. ඒකට එතන තේරුම් ගන්න ඕනේ මේ මොහොතේදී ඇහැ කියන ධර්මතාවෙත් තියෙනවා. ඒ ප්‍රසාද රූපේ කියන ධර්මතාවෙත් තියෙනවා. ඒවා හේතු වුණ ප්‍රත්‍යත්‍ය දිලා තියෙනවා. ඔය නිසා විඥානෙත් හටගෙන තියෙනවා. හරි? ඒකට මේ මොහොතේම පස්ස කියන චෛතසිකයක් යෙදෙන. වැදින්. ඒක චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඤ්ඤාණ. තින්නම් සංගති පස්සු. ඔය තුනේ සංගතිය පස්සේ කියලා නමක් දෙනවා. එහෙම නැතුව මේ තුනේ ඉවර වෙලා පස්සේ ඇති වෙනවා කතාවක් නෙවෙයි. ඔය තුන හටගෙන තියෙනවා කියන ස්වභාවය තමයි ඔය සංගතිය කියන්නේ. ඒ ස්වභාවයේ ගැන දැනුම් දෙනවා පස්සේ. පස්සචයි. හරි? පැහැදිලිද කියන කරුණ? දැන් ඕක ඔය හැම ආයතනෙන්ටම පොදු ධර්මතාවයක් ඔය කිව්වේ. ඇහැට කියපු දෙයමයි කන සම්බන්ධව. සෝත, ශබ්ද ඊළඟට ඒ පච්චය, පටිච්ච කියන එකත් එක්ක සෝත විඥාන. ඕ තුන හටගෙන කියන ගතිය දෙනවා පස්සේ. කනින්ද අපි සෝත සම්පස්ස කියනවා. ඇහැ නිසා චක්ෂු සම්පස්ස. ඒකේ පස්සය හය ආකාරයක් තියෙන්න පුළුවන් ආයතනය අනුව. මොන ආයතනය අනුවද? චක්කු සම්පස්සයක්ද, සෝත සම්පස්සයක්ද, ගාහන සම්පස්සයක්ද, ජීවහා සම්පස්සයක්ද, කාය සම්පස්සයක්ද, මනෝ සම්පස්සය. හරි? ඒක හයක් තිබුණා කියලා බය වෙන්න එපා. එකක් තේරුම් ගත්තොත් හයම තේරුම් ගන්න. එකක් හරියට තේරුම් ගත්තොත් හයම තේරුම් ගන්න. මොකද ඔය සිද්ධියමයි තියෙන්නේ. නේද? ඒ නිසා එක ආයතනයයි හරියට තේරුම් ගන්න ඕනේ. ඒකට නුගණක් තියනවා නම් අනිත් ආයතනෙත් මෙහෙමම තමයි. නේද? දැන් මුහුදේ වතුර ලුණු රහයි කියන හැමතැනින්ම බීලා බලන්න ඕනේ නැහැ. එක තැනකින් පොඩ්ඩක් දිවේ ගෑවම දන්නවා. හැමතැනම එහෙම තමයි. ඒ වගේ තමයි එක ආයතනයක් පිරිසිඳ දැක්කොත් ආයතන හයම තේරුම් ගත්තා වෙනවා. ඒකට මේ ක්‍රියාවලියමයි තියෙන්නේ. ඒකට නුවණකුත් ඕන ඉතින්. ඈ දැන් මේ මහා භූත කතාව අපි දැන් කතා කරමු. දැන් ඔය ඇහෙන් දැක්ක නිසා දැන් අපි හිතමු චෛත්‍ය දකින සිද්ධිය කියලා. දැන් චෛත්‍ය හිඳයි ඇහැ නිසායි චක්කු ප්‍රසාද රූපයක් හැදුනා. චෛත්‍යයට අදාළ සටහනක් හැදුනා. නේද? ඕක ඒ නිසා චක්කු විඥාණය පහළ වුණා. දැන් නිසා කියනකොට මතක තියාගන්න ඒවා අයින් වෙලා නෙවෙයි. එක මොහොතේ නේද? ඒ තුන් දෙනා එකතු වුණා කියලා පස්ස චෛතසිකෙන් ඔන්න කිව්වා. මොන තුන් දෙනාද? ඇත්තයි චෛත්‍යයේ සතහන ප්‍රසාද රූපේ චක්කු විඤ්ඤාණ දෙකීම ඇති කරන විඤ්ඤාණ. ওই තුන් දෙනා එකතු වුණා කියලා දැනුවත් වීමක් පා. දැන් දැනුවත් උනේ එළියේ චෛත්‍යයක් තියනවා කියලාද? නැහැ. මේ 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 ಜಾති තුනක් එකතු වුණා කියන අදහස විතරයි ඔය. දුම්. හරි? චෛත්‍ය මොන වගේද? ඒ කතා මුකුත් නැහැ තාම. දැන් බාහිරේ දැනගන්න විඥාණයට ගිහිල්ලා බෑ. චක්කු විඥාණයට පුළුවන් මේ ප්‍රසාද රූපය හටගත්තු ප්‍රසාද රූපයක් තියනවා කියලා දැනගන්න විතරයි. චක්කු විඥාණයට පුළුවන්කම තියෙන්නේ ඇහෙන් සකස් වුණ ප්‍රසාද රූපය දකින්න විතරයි. එතනින් අමතරව ඊට වඩා දෙයක් කරන්නම බෑ. අඩු ගානේ මේ සෝත විඥාණය කරන වැඩේවත් කරන්න බෑ. කනේ සටහනක් හම්බ වුණා කියලා සෝත විඥානේ ඒ වැඩේ සෝත විඥානේ විතරයි ඒක. ඒතර ඒ පස්ස සෝත සම්පස්ස චෛතසිකෙන් දෙන්නේ කනේ ප්‍රසාද රූපයක් ඇති වුණා කියලා සෝත විඥාණයෙන් ඕන්න දැනගන්න කියන අදහස දෙන එක විතරයි. ඊට අමතරව කිසිම දෙයක් කරන්න බෑ. ඒ කෘත්‍ය විතරමයි. දැක්කේ මොකද්ද? ප්‍රසාද රූපේ. ප්‍රසාද රූපය දැක්කා. ඇහි ප්‍රසාද රූපයක් හටගත්තා කියලා දැන ගැනීම තමයි චක්කු විඥාණයට කරන්න පුළුවන්. ඈ ඊට වඩා දෙයක් කරන්න පුළුවන්ද? ඊට වඩා දෙයක් කරනවා කියලා කියනවනම් එයා බොරුවක් කියනවා. අන්න ඕක තේරුම් ගන්න. එයාට කරන්න පුළුවන් මෙච්චරයි. මේ අපේ අය පුරුදු වෙලා තියෙන්නේ කරන්න පුළුවන් දෙ නේ නේ බැරි දෙයිනේ කරන්නේ තමන් කළා වගේ. ඔන්න ඔය පුරුද්ද තියෙනවා මේ විඤ්ඤාණයට. අපි අඳුර ගන්න ඕන මෙයා කරන වැඩි. කියන දේ නෙවෙයි. ඒතර මෙයාට කරන්න පුළුවන් ඕව හැනිසා සකස් වුණ ප්‍රසාද රූපේ දැනගැනීමේ හැකියාව විතරමයි චක්කු විඤ්ඤාණය. ඊට අමතරව විනාය කරන ඒවා මංකලා කියලා ඇවිල්ලා කියන්න පුළුවන්. අපි දක්ෂ වෙන්න ඕන මෙයා ඇත්ත කියනවාද බොරුවක් කියෝ. මුලා නොවි. මෙයා ඒක ආයතනේ පිරිසිඳ දකින්න කියනවා බුදුරජාණන්. මේ ආයතනේ කරන දේ හරියටම දකින්න. එතකොට වෙන වෙන දේවල් වලට රැවටෙන්නේ නැහැ. හරි. ඒ අර දැන් රූපය පිරිසිඳ දකින්න වගේ ආයතනේ පිරිසිඳ දකින්න කියලාත් කිව්වා සම්මාදිට්ඨිය ඇති කරගන්න. එතකොට අපි ඇහැට තියෙන පුළුවන්කම හොඳට දකින්න ඕනේ. ඇහැ මොකද්ද? ඊළඟට ඇහැ හටගන්නේ ඇයි කියන එකත් දකින්න. ඈ එතකොට දැන් ඇහැ නිසා හදපු ප්‍රසාද රූපය චක්කු විඥාණයෙන් දැනගන්න. එතකොට එහෙම දැනගත්තා කියලා දැන් ඔය තුන හටගත්තා කියලා අදහස දෙන එක තමයි පස්සෙන් කරන වැඩේ. පස්ස චෛතසිකේට කරන්න පුළුවන් ඔච්චරයි. මොනවාද? ඇහැයි ප්‍රසාද ඇහැ නිසා සකස් කරලා දීපු රූපය. ඒක දැනගන්න විඥාණය පහළ වුණා කියලා පණිවිඩය දෙන එක විතරයි පස්ස චෛතසිකේට කරන්න පුළුවන්. ඊට වඩා දෙයක් කරන්න බෑ. හරි. එයාගේ කාර්යය ඉවරයි. එච්චර. මේ කරන වැඩේට අමතර දෙයක් එයා කියනවා නම් ඒක බොරුවක්. ඒක තමයි තේරුම් ගන්න. ඒක තමයි මෙයාට කරන්න පුළුවන් දේ තේරුම් ගන්න. ඊට වඩා දෙයක් මම මේ වැඩෙත් කළා කියලා ඇවිල්ලා කිව්වට අපි දන්නවා මෙයාට නම් ඒ වැඩේ කරන්න බෑ. ඔය බොරුවක්. කර තමන් වැඩකාරයා කියලා පෙන්නන්න අනුන් කරපු එක උත් ඇවිල්ලා කියන බොරුවට මංකලා වගේ නේද? එතනින් ඒ තේරුම් ගන්න නම් අපි මේ එක එක්කෙනා පිරිසිඳ දකින්න ඕන. මේගොල්ලන්ට කරන්න පුළුවන් මොනවද? එතනින් එහා දෙයක් කරන කියනවා නම් ඕක බොරුවක් කියලා මායාව. අපිව මුලා කරන්න කියන බොරුවක් කියලා අඳුරගන්නවා. හරි. ඉතින් මතක තියාගන්න දැන් බුදුහාමුදුරුවම පෙන්නනවා මේ විඥාණය මායාකාරී. එයා හරියට බොරු කියලා පෙන්නනවා. එයා කරන්න ඇති වැඩ කළා වගේ පෙන්නනවා. එතකොට දැන් අපට පෙන්නන එක මායාවක් තමයි දැන් විඥාණය කරන්නේ මේ ඇහෙන් හදලා දෙන දේ දකින්නවා. එයා අපිට ඇවිල්ලා කියන්නේ හරියට අර චෛත්‍ය ළඟට ගිහින් බලලා ආවා වගේ අන්න අතන චෛත්‍යයක් තියෙනවා. මෙයා මේ කම්මැලිකමට මෙතන ඉඳන් ඇහැ හදලා දීපු එක දිහා බලලා අපට කියන්නේ ආ මං ගිහින් බලලා ආවා මේ ඇත්තමයි කියන්නේ. අන්න අතන චෛත්‍යයක් තියෙනවා. මොහොම තමයි කියන්නේ. ඒකට අපි අඳුරගන්න ඕන මෙයා කියන දේ මොකද්ද? එයාට කරන්න පුළුවන් දේ මොකද්ද?
එයා ඒක දැක්කේ නෑ. ඒ දැක්කේ මෙතන ප්‍රසාද රූපයේ තියෙන ඡායාව.
ඔව්.
පිට කියන මම අරක දැක්කා.
ඔව්. හරියට ගිහින් බලලා වගේ කියනවා. ඔන්න ඕක මායාවක් කියන එක දැන් අඳුරගන්නවා. විඥානයේ මායාකාරය. හරි. ඒක හරියට දැන් අර මෙතන අපි කැමරා එකකින් මොකකින් හරි ටීවී CCTV කැමරා එකක් දාලා මෙතන ඉඳන් බලයි. ඊට පස්සේ කියන්නේ අතෙන්ට ගිහින් බැලුවා වගේ මෙහෙන් ඉඳන් කියනවා. හරි. දැන් පාරේ වෙන දේවල්, ගේට්ටුව ළඟ වෙන දේවල් මෙතන ඉඳන් දැන් කැමරා එකෙන් බලා ඉන්නවා කියන්නේ. බලා ඉඳලා කාට හරි කියනවා අතන හිටියා වගේ දැන් කියනවා. විඥානය කියන තාක් කියන්නේ බොරු. අපිට ලෝකෙ ගැන මොනවා හරි කියනවා නම්, බාහිර ලෝකෙ ගැන කියනවා නම්, එයාට හැකියාවක් නැහැ බාහිර ලෝකයක්
ගැන.
ඉස්සෙල්ලා මේක තේරුම් ගන්නක දැන්. බාහිර ලෝකෙ ගැන විඥානයට කියන්න පුළුවන්ද? එයාට යන්න හැකියාවක් නැහැ. එයාට පුළුවන් මේ ආයතනෙන් හදලා දෙන දේ දකින්න විතරම. හරි. ඒකයි විඥාණයට නම් හයකුත් දීලා තියෙන්නේ. ඇහෙන් හදලා දේ බලනවා නම් චක්කු විඥාණය. කනෙන් හදන දේ බලනවා නම් සෝත විඥාණය. ඒත් නාසය නිසා නම් ගහන විඥාණය. දිව නිසා නම් ජීවහා. කය නිසා නම් කාය විඥාණය. මනස නිසා නම් මනෝ විඥාණය. ඔච්චරයි. එළියට ගිහින් බලලා එන විඥානයක් කියලා විඥානයක් නැහැ. මේ උපකරණ හයෙන් හදලා දෙන ප්‍රසාද රූපේ දකින්න එක විතරයි විඥාණයට පුළුවන්.
අපි ඡායාව බාහිරින් දැකීමේ විඥානයක්. අපි යාට උදව් කරන්නේ මේ.
ඒකෙන් මාර්ගයක් අපි කියන්නේ. ඔව්. බාහිරින්
අපි කියන්නේ කවුද කියලා හොයන්න. දැන් විඥාණය කරන වැඩේ තමයි ඔය. ආයතන හයක් තියෙනවා. ඔය හයෙන් හදන ප්‍රසාද රූප ටික බලන.
බලන බරු කියනවා.
දැන් ඔය හයට වඩා දෙයක් විඥාණයට කරන්න බැහැ.
විඥාණය කරන
බුදුහාමුදුරුවෝ පෙන්නනවා සියල්ල කියලා එකක්. සියල්ල සූත්‍රය. සියල්ල කියන්නේ ඔය හයට. ඔය හයට වඩා දෙයක් මේ විඥාණයට කරන්න බෑ. ඊට වඩා දෙයක් කරනවා කියලා කෙනෙක් කියනවා නම් ඒක වචන මාත්‍රයක් විතරයි. නිකන් වචන ගොඩක් විතරයි කියලා කියනවා. ඒ කියන්නේ හිස් වචන ගොඩක්. සියල්ල කියන්නේ ඔය ආයතන හයෙන් හදලා දෙන දේ විඥාණය දැනගන්න. විඥානේ නිකන් ඉන්නේ නැහැ. දැන් ඕගොල්ලෝ වගේ තමයි. දැන් ඕගොල්ලෝ පොඩි දෙයක් දැනගත්තට ඕක ලොකු කරලා කියන්න ඕනනේ. තව කෙනෙක්ට. ඉතින් ඕකට පෝර දානවා එක එක ඒවා. ආ මෙහෙම මෙහෙමයි 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 කියලා ඉතුරු ටිකක් දාලා තමයි කියන්නේ.
අන්න ඒක අපි කරගන්නවා. අපි නාම අපි කරගන්නවා.
එතකොට ඒක තමයි මුලා කරනවා කියන්නේ. බොරු ටික ගොතලා කියනවා. ඇත්ත වගේ කියන්නේ. විඥාණය කැමති නෑ එයා බොරුකාරයෙක් කියලා දකිනවට. එයා ඇත්ත වගේම මම ඇත්තමයි කියන්නේ කියලා තමයි කියන්නේ. කියන්නේ මොනවද? ඔය ඇහැ නිසා දැනගත්තේ එළියේ තියෙන දෙයක් කියලා කියනවා.
දැනගත්තේ
ඒක නෙමෙයි. ප්‍රසාද රූපේ. මෙතන ඉඳන් ප්‍රසාද රූපේ දිහා බලලා කියනවා අන්න අර එළියේ තියෙන රූපේ සතර මහා ධාතුයෙන් හැදිච්ච රූපයක් දැනගත්තා.
හරි කියලා අන්න ඇකි බලන්න කියම්
කියනවා. එතකොට දැන් ඔන්න අපි ලෝකේ යන තත්ත්වේ තමයි එහෙන් දැක්කනේ එළියේ තියෙන චෛත්‍ය දැනගත්තා. මොක තමයි ලෝකෙට ආйти දැකීම. ලෝකයා දකින්න දැකීම. නුවණ යෙදෙව්වේ නැති කෙනා එළියේ තියෙන චෛත්‍ය දැනගත්තා. එහෙන් දැකීම නිසා. හරි. එතකොට ඔය චෛත්‍ය තමයි ඊළඟට අපිට තියෙන රූපය. රූපේ චෛත්‍ය කියන්නේ රූපයක් නේ. ඒ රූපේ ගැන අර මුලාව එක්ක අපිට ඉතින් ගොඩාක් දේවල් ඇවිල්ලා තියෙනවා. ඔය අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප, සියුම් රූප, රළු රූප, ළඟ තියෙන රූප, දුර තියෙන රූප, ප්‍රණීත රූප, හීන රූප, කැමති නැති, අකමැති රූප. ඔහොම ඔහොම ඕක බෙදන්න පුළුවන්. අජ්ජත් රූප, බහිද්ද රූප නේද? දැන් එළියේ රූපේ ගැනනේ ඔය කතා කරන්නේ, කොටස් කරන්නේ, වර්ග කරන්නේ. එළියේ තියෙන රූපේ විශ්වාස කළා, බාරගත්තා.
ඒ නිසා තමයි ඔක්කොම කරුණේ
ඉන්නේ. ඔව්.
මෙතන මේ කාල රූපේ ඇතිච්ච දේ නේද මේ පෙන්වෙන්නේ කියන අදහස ගත්තා නම් අරව එන්නේ නැහැ.
ඒව එන්නේ නැහැ. අන්න ලෝකෙන් මිදෙන.
ඉතින් Taman දැක්කේ මේ ඉඳවන්නේ.
ඔතන තියෙනවා ලෝකය මොකද්ද, ලෝක සමුදය මොකද්ද, නිරෝධය මොකද්ද. බාහිර රූපය තමයි ලෝකෙට අයිතිමත්කම. අපි දැන් චෛත්‍ය තියෙනවා කියලා. දැන් නුවණින් බලනකොට ඔන්න සමුදය පේනවා. මේ නිසයි ඕක හටගත්තේ. විඥාණය කරපු බොරුව මෙතන දකින්නවා දැන්. විඥානේ මේ ඇහෙන් හදලා දෙන එක දිහා බලලා අපිව දැනුවත් කරලා තියෙන්නේ එළියේ රූපයක් තියෙනවා කියලා. හරි? එතකොට මේ රැවටීම හින්දා තමයි එළියේ රූපේ පිහිටුවේ. පිහිටියා කියන්නේ අපි පැවැත්මක් දුන්නා. ඕක අපි දකින්න කලිනුත් තිබුණා, දකින්න කොටත් තියෙනවා,
දැන් තියෙනවා.
අපි මේ ආපහු යනකොටත් ඕක බලන්න පුළුවන්. චෛත්‍ය තියෙනවාද කියලා. අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප. අනාගතෙත් මේ චෛත්‍ය තියෙනවා. ආපහු යනකොටත් ඕක බලන්න පුළුවන් නැහැ. ඊළඟට ඒක දුර රූප, ළඟ රූප, අපි කැමති ඒවා, අකමැති ඒවා මොහොම ඕන විදිහකට බෙදන්න. හරි, 11 ආකාරයකට බෙදන්න පුළුවන් කියලා දක්වනවා. ඔව්. 28 වෙනම පැත්තක්. දැන් ඒ රූපය දැන් ඔන්න දැන් අපි බාරගත්තානේ. ආ, චෛත්‍යයක් තියෙනවා. ඔය චෛත්‍යයේ ටිකක් පදගතිය වැඩි වගේ, පටවි ගතිය වැඩි. ඔන්න දැන් ඕක ගැන දැන් හදනවා. ඔව්. දැන් හිත දැනගන්න ස්වභාවයන් ටික. ඔය දැන් අවුවට රත් වෙලා ඇති තේජෝ ගතියක්. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ඔකේ ආපෝ ගතිය නම් අඩුයි කියයි. වායෝ ගතිය අඩුයි. ඔහොම දැන් හිත තමයි මේ දැන් චෛත්‍ය ගැන කියන්නේ. නේද? එළියේ රූපේ බාරගත්තට පස්සේ රූපේ ගැන ගොඩාක් දේවල් හිතන්න පුළුවන්. ඒ චෛත්‍ය බොහොම හොඳ දෙයක්, මල් ටිකක් පූජා කරන්න හොඳ, වටින, පින් සිද්ධ වෙන දෙයක්. කැමැති අපි ප්‍රණීත රූපයක් කරගන්න. චෛත්‍ය දකින්න හම්බ වෙන එක කොච්චර හොඳද, කොච්චර පිනක්ද, කුසලයක් කරගන්න පුළුවන් නේද? කොහොම හොම ඉතින් එක එක චේතනා එනවා, අදහස්
එනවා.
ඔව්. ඔව්, අර කිව්වේ දැන් ඕක කැඩිලා ගිහින් අලුතෙන් හැදුවා. තමා මේව ඕක ගැන සෑහෙන දේවල් කතා කරන්න පුළුවන්. දැන් ওই චෛත්‍ය බාරගත්තා අපි. චෛත්‍ය එහෙම්මමයි කියලා බාරගත්තා. නිකන් නෙමෙයි, දැඩිව පිළිගත්තා. උපාදාන කළා. උපාදාන කරලා තියෙනවා. වෙන කවුරු හරි ඇවිල්ලා ගෙවුවොත් ඔතන චෛත්‍යයක් නැහැ කියලා ඔන්න රණ්ඩු වෙන්නත් යනවා. මොන පිස්සුද මං ඇහෙන් දැකපු එක කොහොමද නැහැ කියන්නේ? අර ඒ කියන්නේ දැඩිව චේතනා ටික තමයි දැන් චෛත්‍ය ගැන එන අදහස් ටික ඔක්කොම ඔය කියන දේවල් ඔක්කොම චේතනා. වේදනා කියන්නේ දැන් ඒක හින්දා අපිට නිකන් හිත සතුටු වෙන ගතියක්ද, දුක් වෙන ගතියක්ද? චෛත්‍ය දකින්නකොට නිකන් සතුටු වෙන ගතිය, හොඳ සුඛ වේදනා.
වේදනාව එන්න කලින් ඉත සංඥාව පහළ වෙනවා. ඔය චෛත්‍යයක් තියනවා කියලා හැඟීමක් ආවට පස්සේනේ මේ ගැන හොඳ නරක පිළිගන්නේ.
ඒ තමන් සංඥාව කියලා හිතන්නේ මොකද්ද කියන එක අනුව තමයි උත්තරේ දෙන්න
තියෙන්නේ.
චෛත්‍යයක් කියලා හඳුනාගන්නේ නම් පස්සේ ඉස්සෙල්ලා රූපයක් තියනවා කියලා බාර ගන්නවා. දෙයක් තියෙනවා. මොනවාදෝ දෙයක් තියෙනවා තාම නමක් දීලා නැහැ. ඒ දෙයට අපි චෛත්‍ය කියලා කියමු. කියලා සම්මතයක් දාගන්න. හරි? සම්මතයක් දාගන්නේ මොකටද? ආයේ චෛත්‍ය කියනකොටම අර රූපේ මතක් කරගන්න. අපි දැඩිව උපාදාන කරපු රූපේ මතක් කරගන්න අපි සම්මතෙන් වචනයක් දාගන්න. ඒක ඉතින් ඕන්නම් සංඥාව කියලා කියන්න බලුවන්. ඒක තමයි මගේ තමන් සංඥාව කියන එක ඒකනම් ඒ අර දැඩිව බාරගත්තු උපාදාන කරපු රූපයකටම කෙටියෙන් හඳුනා ගන්න දාගත්තු සංඥාවක් කියලා කියන්න පුළුවන් වචන ගොඩක්. සම්මතය. සම්මතයක් දාගත්ත. අපි සම්මත කරා. සංඥාවේ තව ඊට වඩා වෙනස් සංඥාවකුත් තියෙනවා. ඒකයි මම ඕක ඕනම් සංඥාව කියලා ගන්න කිව්වේ. දැන් ඇහැ නිසා ආසාව ඇති වෙනවද නැති වෙනවද ඒක වෙනම යන දැන් සංඥාව කියන එක තේරුම් ගන්න ඒ වේදනාවනේ මේ සංඥාව කියන එක තේරුම් ගන්න සංඥාව කියන්නේ දැන් මේ ආයතන 6 ඉන්නවනේ ඔය 6 දෙනෙන්නේ ඔය 6 දෙනා කරන්නේ වෙන වෙන වැඩ ටික ඇහැ කරන වැඩේ කනට කරන්න බෑ එතකොට ඇහැ කරන්නේ ඇහැට අරමුණු වෙන ඒවයි ඒව අතර වෙනස්කම් ටික වෙන් කරලා දෙනවා. ඒකට අපි කියනවා රූප සංඥා කියලා. කන කරන්නේ කනට ගන්න පුළුවන් කට්ටියව වෙන් කරලා දෙනවා. ඒ වෙන් කරන්නේ ශබ්ද සංඥා. ඒවට ආවේනික යම්කිසි ලකුණු ටිකක් ඒගොල්ලෝ වෙන් කරලා දෙනවා. ඒකෙන් අපිට පුළුවන් කනට ඇහෙන අනිත් ශබ්ද වලින් මේ ශබ්දෙ වෙන් කරගන්න. එහෙ කියාව තියෙන්නේ ශබ්ද සංඥාව. ඒ ශබ්දෙට ආවේනික සංඥාගතියක් වෙන් කරගන්න කනට පුළුවන්කම තියෙනවා. දැන් මේ ඇහෙන ඔක්කොම ශබ්ද වලින් ඕගොල්ලෝ මං කතා කරන ටික වෙන් කරගන්න. තව ශබ්ද ඇහෙනවනේ. කනට පුළුවන් ඒ සංඥා ටික වෙන් කරලා දෙන්න. හරි? වෙන සංඥාත් වෙන් කරලා දෙන්න පුළුවන්. අර ෆෑන් එකේ සද්දේ සංඥාව ඒක. කුරුල්ලා කෑ ගහන සද්දේ ඒක. ඔය ඔක්කොම අහන්නේ එක කණෙන්. නේද? සෝත විඥානේ. එතකොට ඒ සද්ද සංඥා. අනිත් සද්ද වලින් වෙන් කරලා හඳුනා ගැනීම තමයි සංඥාව. ඒකට සිග්නල් එකක් ඒකේ යම්කිසි වෙන් කරගැනීමේ හැකියාව ලකුණු ටිකක් වෙන් කරන්න පුළුවන් ලක්ෂණ ටිකක් එයා දාලා දෙනවා. ශබ්ද සංඥා. කනට හැකියාව තියෙනවා ශබ්ද සංඥා වෙන් කරලා දෙනවා. නාසයට හැකියාව තියෙනවා ඒ ගඳ සුවඳ ගාන සංඥා. දිවට හැකියාව තියෙනවා රස සංඥා. එයා මොකද්ද කියන එක නෙවෙයි මේ. මේකට වඩා වෙනස් දෙයක් මේක. මේකට වඩා වෙනස් දෙයක් මේක. ගෝචර වෙන සටහන් වල විවිධත්වයක් වෙන් කරලා දෙනවා. ඒකට කියනවා සංඥා ගතිය.
සංඥාව හටගත්තට පස්සේද සවේදනාව වෙන්නේ? වේදනාවට පස්සේ සංඥාව
වෙන්නේ. කොහොමද වෙන්න
ඕනේ?
එකට තමයි පහළ වෙන්නේ. දැන් චිත්ත චෛතසික කියන ඒවා හිතත් එක්කම හට ගන්නවා. හිත නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. චෛතසික චිත්ත චෛතසික කියන ඒවා හිත එකමයි තියෙන්නේ, හිත නැති වෙනකොට නැති වෙනවා. හරි. එතකොට ওই ටික ඔක්කොම හටගන්නේ එක මොහොතේ. හිත තියෙන චිත්තක්ෂණේ තමයි ওই ටික හටගන්නේ. හරි. හැබැයි එහෙම හටගත්තට දැන් ඉස්සෙල්ලා කිව්වා මතකද දැන්? චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඤ්ඤාණ. දැන් පස්සේ කියනකොට අර තුන නැති වෙලාද?
නැහැ.
ඒ තුන තියෙන මොහොතෙමයි මේ පස්සයක් ගැන කතා කරන්නේ. ඒකට පස්සේ ඇති උනේ අරවට ඉස්සෙල්ලාද පස්සේ? ඒකත් ඒ මොහොතේ. හැබැයි අපි තේරුම් කිරීමේදී ඔතෙන්දි තමයි අර පච්චයා කියන එක යෙදෙන්නේ. මේවා ප්‍රත්‍ය වීමක් තියෙනවා. ප්‍රත්‍ය වීම කියන්නේ කලින් ඇති වුණා කියන එක නෙවෙයි. මේකට උදව් වෙලා. අර බටමිටි දෙකේ උපමාව එහෙම දෙන්නේ. ප්‍රත්‍ය වෙලා. එකකට එකක් අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙලා. ඒකට කියනවා අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය කියලා. ඒක එක ප්‍රත්‍ය જાති තියෙනවා. හරි? ඔව් ඒක තමයි. ඔය ප්‍රත්‍ය ටික වැඩි කියන්න ගියොත් තව ටිකක් එහෙම වෙනවා. ඒකයි මම මේ කියන්නේ ඇත්තේ. සමහර ප්‍රත්‍ය තියෙනවා පුරේජාත ප්‍රත්‍ය කියලා. ඈ පච්චාජාත. ඒ කියන්නේ ඈ ඔය එක ප්‍රත්‍ය જાතියක් තියෙනවා ඊට පස්සේ ඒ ප්‍රත්‍ය හට ගන්න. ඒ වුණාට කලින් එකට ප්‍රත්‍ය. ප්‍රත්‍ය ගැන විස්තර කරත් කියෙත් බොහොම අවුල් වෙනවා. ඒ හින්දා මම ඒක පැත්තකින් තියනවා. ඒක අවශ්‍යයට තියනවා සූවිසි ප්‍රත්‍ය කියලා කොටසක් පට්ටාණි. හරි. ඒක අවශ්‍යය විතරක් ඒක බලන්න. ඒක තේරෙන්නේ නැත්නම් අයින් කරන්න තේරුම් ගන්න පුළුවන් නම් බැලුවට ගැටලුවක් නැහැ.
මේ
මූලික අවශ්‍යතාවය අපි මේ මේකට අදාළ ටික.
ඔව්.
දැන් එතකොට දැන් පස්සේ කියන එක පැහැදිලි. වේදනාව කියන්නේ අපි ඒක කැමැතිද අකමැතිද කියන ගති. මෙහෙමයි ඕක දැන් ඔය හිට් කීපයක්. දැන් ඇහැ ගැටෙනකොටම අපි ඇහැ අහකට ඇදලා ගන්න ගතියක් තියෙනවා. තව ටිකක් බලන්න හිතෙන ගතියක් තියෙනවා අඳුර ගන්නත් කලින්. කටුක නම් ඇහැට ඉර එළිය සැර වැඩි නම් එකපාරට අහකට ගන්නවනේ. ඒක අඳුර ගන්න කලින් ඒ වේදනා ගතියක් ඒකෙත් තියෙනවා. හරි. ඒ ඔය හැම හිතක් එක්කම මේ චෛතසික ඔක්කොම ටික තියෙනවා. හැබැයි ඒව බලවත් වෙන්නේ ආය ආයේ හදන හිත් වලින් ඒක තව වැඩි දියුණු වෙලා. ඔව්. මූලික මට්ටමේදීත් ওই ටික තියෙනවා. ඒ කියන්නේ පස්ස වේදනා සංඥා චේතනා කියන ටික මූලික මට්ටමේ තියෙනවා. ඊළඟ මට්ටමේදී ඊට ටිකක් වැඩි දියුණු වෙලා යනවා. ඔහොමම යනවා ඔය චිත්ත වීති කියන ඒවා තියෙනවා ආයේ ආයේ යන ඒවා ටික.
උපාදාන ක්‍රම වේදේ තුල තමයි
ඔය. ඔව් එන්න එන්න ඒක වැඩි වෙවි යන්නේ. හරි. දැන් මූලික මට්ටමේදී ඔහොම දෙයක් තියෙනවා. ආයතනේ වැඩ කරන මට්ටම මේ කියන්නේ. එතකොට එච්චර ගැඹුරට කඩන්න නැතුව දැන් ওই ටික තේරුම් ගන්න ඕනේ. හැයි රූපේයි චක්කු විඤ්ඤාණේ කියනකොට එකක් තේරුම් ගන්න. රූපේ කිව්වට එළියේ තියෙන රූපේ නෙමෙයි. ඇස නිසා හදලා දෙන ප්‍රසාද. හැබැයි එහෙම කිව්වට ඇහැ ඉවර වෙලා නෙවෙයි. විඤ්ඤාණේ පහළ වෙනකොට ඇහත් තියෙනවා රූපෙත් තියෙනවා විඤ්ඤාණෙත් තියෙනවා. ඔය අදහස තමයි පස්සේ ඉන්නේ. හරි. එතකොට පස්සය නිසාමයි පස්ස චෛතසිකය ඇති වුනේ නැත්නම් ඉතුරු ඒවා වෙන්න බෑ. يعني ඇහැ තියනවා කියලා දන්නෙත් නැහැ, රූපේ තියනවා කියලා දන්නෙත් නැහැ, විඥානේ පහළ වුණා කියලා දන්නෙත් නැහැ. පස්සය ඇති වුනේ නැහැ. හරි. පස්සය ඇති වුණොත් ඒවා ඔක්කොම දන්න. ඇහැ තියෙනවා කියලාත් දන්නවා, රූපේ තියෙනවා කියලා දන්නවා, විඥානේ පහළ වුණා කියලා දන්න. ওই තුනම ගැන දැනුවත් වීමක් තමයි පස්සෙන් දෙන්නේ. එතකොට ඒ දැනුවත් වීම මත තමයි ඉතුරු සිත් හැදෙන්නේ. හරි. දැන් ඔතන ඒ පස්සේ ඇති වෙනකොට දැන් විඥාණය අපිව මුලා කරන විදිහක් තියෙනවනේ. මුලාව තමයි ඔය දැනගත්තේ එළියේ තියෙන රූපේ. දැන් එකක් අඳුරගන්න ඒක මුලාවක් කියලා. හැබැයි විඥාණය කියනවා එහෙම. ඔය අරමුණු උනේ එළියේ තියෙන දේ කියලා තමයි අපි දැනුවත් වෙන්නේ. එතකොට ඒ දේ දෙයක් කළොත් අපිට ඕක ගැන කරන්න වැඩ ගොඩක් තියෙනවා. ඒක තමයි මේ ලෝකේ යනකොට කරන්නේ. ඒ දෙයට අපි ආස කරන්න පුළුවන්, ගැටෙන්න පුළුවන්, ඕකට නමක් දෙන්න පුළුවන්, පැවැත්මක් දෙන්න පුළුවන්, ඒ සේරම දෙනවා. හරි? පැවැත්ම දෙනවා, ඕක ඉස්සරහ තිබුණා, දැනුත් තිබුණා, අනාගතෙත් තිබුණා, අර 11 ආකාරයෙන් කොහට හරි එහෙට මෙහෙට දානවා. රූපයකට අදාළ දේවල් ටික කොහොම දානවා? ඕක සතර මහා ධාතු කියලාත් දානවා. රූප කලාප වලින් හැදුනේ කියලාත් දානවා. අර අපි කියපු සේරම දාන්න පුළුවන් ඕකට. ඈ? ඒක දැන් ඒක ශරීරයක් නම් ඕක 23 කවලින් ඕක හැදිලා තියෙන්නේ. චෛත්‍ය වුණත් අපිට කියත හැකි ඕක ගඩොල්, සිමෙන්ති, වැලි, අර වයින් මේ වයින් හැදිලා තියෙන. ඒකේ කොටස් ටික ඔහොම කියන්න පුළුවන්. නේද? අරවා මේවා ගොඩක් කියන්න පුළුවන්. හැබැයි මේ ඔක්කොම කියන්නේ මතක තියාගන්න එතන තියෙන දෙයක් අරමුණු කළා කියන විශ්වාසේ මතයි ওই ටික කොහොම යන්නේ. ගොඩ නැගි නැගි යන්නේ. ලෝකයට අයිති දෙයක් අපි පිහිටවන. දැන් ඕක මේ හිත ඇතුලේ වුණ දෙයක් කියන කතාව දන්නේ. මම කියේ දැන් මෙහෙන් මේක හදලා දුන්නා, මෙහෙ ඉඳන් කවුරු හරි ඕක බලා ඉන්නවා. බලා ඉඳලා එයා තමයි කතාව කියන්නේ, ඔන්න එළියේ මෙහෙම වෙනවා කියලා. අපි ඔක හොයන්නේ විමසන්නේ මුකුත් නැතුව ඒක එහෙම්ම බාර ගන්න. ඒක තමයි ලෝකේ. ඒක තමයි රූප. ඒකට දකින්න ඕන රූපය කියන්නේ මේකයි. රූපය හටගන්නේ නැත්නම් ලෝකය හටගන්නේ අපි ඔක විමසන්නේ නැතුව ඒක විඥාණය කියන දේ විශ්වාස කරන. මුලාවෙන්. මුලාවෙන් තමයි ඒක බාර ගන්න. ඇත්ත ඇති හැටි මෙන්න මේ වෙන දේ දැක්කනම් අපි ඔක බාර ගන්න කලින් ටිකක් ආයේ නුවණින් දෙපාරක් හිතනවා නේද? මෙයා කියන දේ ඇත්ත වෙන්න පුළුවන්ද? ඒ හිතන ගතියක් නැහැ අපේ දෘෂ්ටි බලවත් හින්දා. එහෙන් දැක්ක ගමන්ම පිළිගන්නේ එළියේ තියෙන දේ දැනගත්තා. ඒක සතර මහා ධාතු රූපයක්. දැන් ඕක වෙන මුලාවක් කියලා කියන්න උපමා වලින් විතරයි පුළුවන්. මොකද අපි ඒ තරමට දෘෂ්ටිගත වෙලා මේක නිකන් ඒකෙම බැහැගෙන ඉන්නේ. ඒ හින්දා තමයි අර වතුරට එබෙන බල්ලා ගැන උපමාව දෙන්නේ. බල්ලා වතුරට එබුණහම ඌට හිතෙන්නේ තව බල්ලෙක් ඉන්නවා කියලා. ඇයි එහෙම හිතෙන්නේ? ඌ මෙච්චර කල් ඇහැ පාවිච්චි කරලා තියෙන්නේ ඇහෙන් දකින දකින දේ එළියේ තියෙනවා කියලා හිතන්නේ. ඒ දෘෂ්ටිය බලවත්. ඉතින් අපිත් ඒ දෘෂ්ටියෙන් නම් බලන්නේ ඒ මුලාවටම අපිත් අහු වෙනවා. ඕක තමයි ලෝකෙට අහු වෙනවා කියන්නේ. ඔව් ඉතින් බාර ගත්තු හින්දානේ මේ රූපේ තියෙන්නේ. දැන් මේ බල්ලා වතුරේ ඉන්න බල්ලා බාර ගන්න හින්දා නේද ඌට ඒ බල්ලාව පිහිටන්නේ. දැන් ගේ මානසිකත්වෙට මේ වතුරේ ඉන්න බල්ලා සතර මහා ධාතුද නැද්ද? සතර මහා ධාතු. ලෝකෙට අයිතිද නැද්ද? ලෝකෙට අයිති.
බාර ගත්ත ගමන් රූප සමුදයට
පහු වෙනවා. ඔව්. ඒකට පේනවා නේද? සමුදය යෙදුන් නැත්තම් හටගන්නේ නැහැ. පිහිටන්නේ නැහැ. නූපදිනට. මොක තමයි Nirodhe
කියන්නේ?
ලෝකෙට අහු වුණා. දෘෂ්ටිය උදව් වෙනවා. ලෝකෙට අහු වුණා. එහෙනම් මේ දෘෂ්ටි කඩන්න. මේ වැරදි මත ටික කඩන්න. ඕවා කඩනකොට සක්කාය දිට්ඨිය තමයි කැඩෙන්නේ.
සම්බුද්ධ සම්බුදයා මහසේ කෙරේ අවිච්ඡ ප්‍රසාදයක් තියෙනවා. සම්බුදු දහම කෙරේ අවිච්ඡ ප්‍රසාදයක් තියෙනවා. ධර්මයේ කෙරේ අවිච්ඡ ප්‍රසාදයක් මේක නැහැ. ඒක නැහැ. අවිච්ඡ ප්‍රසාදයක් සම්බුදයා මහසේ කෙරේ
ඒක තමයි දැන්
මේක සම්පූර්ණාමයේ දැක්කොත් නිසා ගැටෙම බය රාශකක් නේ විග්‍රහන
දැන් ඕක දකින්නකොට දකින්නකොට ටිකෙන් ටික පේන්න ගන්නවා ලෝකයේ තියෙන එළිය නෙමෙයි තමන්තු තමන් හදපු
ලෝක ඒක
ඉතින් ඔන්න ඕක තමයි සම්මාදිට්ඨිය ඇති කරගන්නවා කියන්නේ ලෝකේ මොකද්ද සමුදය මොකද්ද නිරෝධය
මොකද්ද මේක ජාවතිය කරගන්නේ වටහා ගැනීම තුල තමයි සසර ගමන පුළුවන් කරගන්න ඕන ගමන
ගන්නේ ඒ තේරුම් ගැනීමෙන් තමයි සම්මාදිට්ඨිය එන්නේ ඊළඟට ඔක ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන රූපයයි සමුදයයි නිරෝධයයි තුනම එකට. ඔව්. සමුදේ යෙදෙන හින්දා රූපේ තියෙනවා. සමුදේ යෙදුන් නැත්නම් රූපය නිරෝධයි. ඔක තමයි සම්මාදිට්ඨිය කියන්නේ. රූපේ විතරක් නෙමෙයි රූප සමුදයක් දකින්න ඕන නිරෝධයක් දකින්න. මේ තුන තියෙන කෙනාට මාර්ගය ඔන්න පටන් ගන්න.
දැන් සත්‍යය කරගෙන ධර්මයේ අනුමයි කියන එක බැලුවට මම අහන්නේ කරන්නේ මේක තමයි පුළුවන් තමයි පිටට වදිනකම්ම අපි සාකච්ඡා කරගත්තේ ඉස්සේ බලන්න.
ඔය අවබෝධය තමයි ඇති කරගන්නේ. දැන් ඕක දන්න කෙනාට දන්නවා මේ භාවනාව කළොත් ඕක අවබෝධ වෙයිද? මේ විදිහට මෙනෙහි කළොත් ඕක ප්‍රත්‍යක්ෂ වෙයිද? ඒක වෙනවා නම් ඒක මාර්ගය වෙන්නේ නැත්නම් ඒක මාර්ගය නෙවෙයි. එච්චරයි. දැන් එතන සංඥාව යෙදෙන හැටි අපි තේරුම් ගන්න ඕන. රූප සංඥාව නිසා තමයි අපි චෛත්‍ය වෙන්කලේ ගහකින්. ගහක වෙන රූප සංඥා.
ඒකටද සංඥාව කියන්නේ? ඇහැට ගෝචර රූපවල සටහන්වල වෙනසක්
ගන්න. සටහන්වල වෙනසක්
තියෙනවා. ඒකටද අපි සංඥාව කියන්න ඕනේ තැන. ඒ
කියන්නේ රූප සංඥා.
ක්ෂණිකව මේ වෙන්කල්ලා
නේද? එතකොට සංඥාවත් උදව් කරගන්නවා අපේ ඉතුරු මුලාවෙන් හදන ටිකට. මේ ඇතුණ පස්සය වේදනාව සංඥාව ඔය සේරම එකතු කරනවා අපි දැන් මේ හදන චේතනා ටිකට සංස්කරණයට අපේ එන අදහස් ටිකට ඔය සේරම එකතු කරලා තමයි සංස්කරණේ ලෝකය හදන්නේ. තව දේවලුත් එකතු කරනවා. ওই ටික විතර නෙමෙයි. ඒවයි තව ප්‍රත්‍ය වෙන ධර්ම ටික අඳුර ගන්නවා. එතකොට ඔය එකක හරි මුලාව දැක්කනම් රූප සංඥාව කියන එක වුණත් බුදුහාමුදුර උපමා කරනවා මිරිඟුවට. ඕක තේරුම් ගත්තත් අතනින් එහාට යන්නේ. සංඥා මිරිඟුව. ඒ චෛත්‍ය වගේ පේන ගතිය මිරිඟු ස්වභාවය. මිරිඟුව කිව්වහම අපි අතන රූපයක් පනවන්නේ අයියෝ. නෑ, පෙන්නුම් කරන ස්වභාවය විතරයි.
චෛත්‍ය
කියන්නේ කෙනෙක් පුළුවන්. දැන් ඒක වතුර වගේ පේනවා. අපි වතුර පැනෙව්වොත් රැවටුණා. මිරිඟුව මිරිඟුව විදිහට අවබෝධ කළොත් සංඥාව මිරිඟුවක් එච්චරයි. ඒක මේ මෙහෙ ඉන්න කෙනාට දැర్శණය වෙන අර කැමරාවෙන් බලනා වගේ තමයි. එළියේ තියෙන දේ ගැන කියන්න කිසිම අවබෝධයක් නැහැ. මේ ලෝකෙ පිහිටන්නේ නැහැ. සංඥාව මිරිඟුවක් කිව්වත් ඔය දේ අවබෝධ කරගන්න.
කරුවරට එතන කඩොල් ගොඩක් ගහලා තිබ්බොත් චෛත්‍යට හැඩේට අපි සමාජලාවට ගිහින් නැති බලාගෙන අපිට ඒක චෛත්‍යයක් කියන්න පුළුවන් ඈතයි.
ඔව්.
එතකොට නැත්නම් බැලුවොත් පස්සේ දවසේ ලයිට් එළියෙන් එතන ගඩොල් ගොඩක් තියලා
තියෙනවා. ඔව්.
එතකොට අපි සංඥාව ශනිකව චෛත්‍ය කියලා
ඔය විදිහටනේ අර දුටු ගැමුණු රජුරෝ රැවැට්ටියේ රුවන්වැලි සෑයේ හැදුවයි කියලා. සුදු රෙද්දක් ඔතලා කොත නේද හදලා ඉවරයි කියලා පෙන්නේ. ඇහි කරන මායාව දන්නේ නැති හිඳ. ඒ රවට්ටන්න පුළුවන්. ඕකට රැවටෙන කෙනාව රවට්ටන්න පුළුවන්. ඒක තමයි මේ ලෝකෙට අහු වෙන කෙනාව රවට්ටන්න පුළුවන්. අපි රැවටෙන හිඳනේ රවට්ටන්න පුළුවන්. එතකොට මේ ආයතන හයම අපි රැවටෙන්න තමයි ආයතන ටික තියාගෙන. ඒත් ආයතන හදන ලෝකයක් තමයි අපිට තියෙන්නේ. ඔකට කියනවා සලායතන ලෝකේ කියලා. සලායතනෙන් හදන ලෝකේ ඒක තමයි සියල්ල කිව්වේ.
සලායතනයේ සදා ක්‍රියාකාරීත්වය අපි අවබෝධ කරගත්තේ නිසා අමුලා වෙලා වෙන ලෝකයක් හදන්න
ඕන. ඔව්. ඒ හින්දා තමයි සම්මාදිට්ඨිය ගන්න තව විදිහක් ආයතනි සලායතනේ මොකද්ද? සලායතන සමුදේ මොකද්ද? එතකොට Nirodhe peena. එයාට මාර්ගය තියෙනවා. ලෝකෝත්තර. ලෝකෙන් එතර වී ආයතන ටික පිළිගත්තු කෙනාට ලෝකේ තියෙනවා. ආයතනෙ මොකද්ද? සමුදේ මොකද්ද? Nirodhe මොකද්ද? දකින්න කෙනාට අන්න ලෝකෝත්තර මාර්ගයේ තියෙනවා. ඒකට කියනවා සම්මාදිට්ඨි. පුරුද්ද තමයි ලෝකේ බාරගන්නේ. ඒ හින්දා තමයි ලෝකේ යන්නේ. ඉතින් ලෝකෙන් එතර වෙන්න නම් පුරුද්ද කඩන්න ලෝකෝත්තර දැක්ම ඇති කරගන්න ඕනේ. ලෝකේ ඉක්මවා යන දැක්ම. සලායතන ඉක්මවා යන දැක්ම. තව විදියට කිව්වොත් රැවටීම රැවටීම විදිහට දකින්න එක. එච්චරයි. මුලාව මුලාව විදිහට අඳුරගන්න. එහෙම දෙයක් නැහැ කියන්න යන්නෙත් නැහැ. තියෙනවා කියන්න යන්නෙත් නැහැ. මේ දෙකම මූලා. මොකද අපේ විඥාණයට බෑ එතෙන්ට ගිහින් බලන්න. අන්න ඕක තේරුම් ගන්න. අපේ විඥාණයට පුළුවන් මේකෙන් හදලා දෙන දේ දකින්න විතරයි. මේ කෘත්‍ය අඳුරගත්තා නම් එතනම තියෙනවා ධර්ම. එතකොට ලෝකෙ ගැන යම් කිසි දෙයක් හිතනවා නම් මේ පැත්තෙන් හොයන්න, Taman තුලින් හොයන්න. ඕක තමයි විදර්ශන. ලෝකය Taman තුලින් කියන අවබෝධය ගත්ත දවසේ ඉඳන් ලෝකෝත්තර මාර්ගේ පටන් ගන්නවා. ලෝකය බාහිරයි කියන තාක්කල් මායයට අහු වෙනවා. සංසාරය. ලෝකේ එළියේ තියෙන්නේ කියලා හිතන තාක්කල්. ඒක ඉතින් අවබෝධයෙන් ගන්න ඕනේ. ලෝකේ Taman තුලයි කියන දැක්ම ආව වෙලාව තමයි සම්මාදිට්ඨිය. ලෝකෝත්තර බුදු කෙනෙක් නිකන් නෙවෙයි ඒක කියන්නේ. ලෝකය දකින්න මේ බඹයක් පමණ වූ ශරීරය තුල. සම්මා දිට්ඨියෙන් තමයි ඔබ තේරුම් ගන්න පුළුවන්. ඇයි එහෙම කිව්වේ? ඒක තමයි ඇත්ත. එතකන් අපි ලෝකේ දකින්නේ බාහිර. ඒක බාහිර ලෝකේ තියෙන ඒවට නේද අපි මේ තණ්හා කරන්නේ. කාම වස්තු කියන්නේ බාහිරේ තියනවා කියලා හිතන දේවල්. නේද? කාම වස්තු. ඇහැට පේන රූප, කනට අරමුණ වෙන ශබ්ද, මේ එළියේ තියෙන ඒවා. නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට ස්පර්ශ. ඔය තමයි කාම වස්තු. ඒවා හදාගෙන තියෙන්නේ මුලාවෙන්, අවිද්‍යාවෙන්මයි. සම්මාදිට්ඨිය නැතිකමමයි. සම්මාදිට්ඨිය ඇති වෙනකොට ලොකු වෙනසක් වෙනවා. ඒක තමයි ඒක ඇති කරගන්න තමයි බුදුදහමක් අහන්න ඕන. ඕක බය නැතුව කියන්න ඔය සම්මාදිට්ඨිය නැත්තම් සෝවාන් වෙන්න බෑ. ලෝක උත්තර ඵල ලැබෙන්න බෑ. කෙනෙක් කියන්න පුළුවන් ඉතින් මං සෝවාන් වුණා මම නම් ආයේ අපාගත වෙන්නේ නැහැ. එතකොටම වෙනවනේ මොකද්ද කියන්නේ? හැබැයි තමන්ට ඒක කියන්න පුළුවන්කම තියෙනවා සම්මාදිට්ඨිය ගත්තා. ලෝකේ තේරුම් ගත්තා. ලෝකය මොකද්ද? සමුදය මොකද්ද? Nirodhe මොකද්ද? තේරුම් ගත්තා. ඒක දැනගන්නේ අර හැම සම්මාදිට්ඨියටම ගැළපෙනවද මේක? මේක එක ආකාරයකට කියනවනේ මෙහෙමත් සම්මාදිට්ඨියනවා මෙහෙමත් සම්මාදිට්ඨියනවා ඒ හැම එකටම ගැළපෙන දැක්මක් තියෙනවා. එකකින් හරි විස්තර කරන්න අමාරු නම් තව ටිකක් හොයන්න ඕන.
හොඳට ප්‍රගුණ කරගත්තා නම් ආයතනය
කායතනයක් දැක්කනම් අනිත් ආයතනෙ කරන්නේත් ඔය බොරුවම කියන නුවණ ඊළඟට ගන්න ඕන. එහෙම නැත්නම් අපි වෙන්නේ එහෙම නැත්නම් වෙනවා අර බල්ලා ඉතින් මේ නැති බල්ලෙකුට නිරවටුනේ. අපි මේ තියෙන ඒවානේ තියනවා කියන ඒ ප්‍රශ්නේ නෝ. දැන් මේ පොතක් තියනවා අපි රැවටිලා නැහැ. අපි මේ තියෙන දෙයකටනේ තියනවා කියන්නේ. ඇයි තියනවා කියන්නේ? දකින්නට අමතරව අල්ලලා බලන්න. ඒ හින්දානේ අපි තියෙනවා නේද? ඒකට අල්ලලා බලීම කියන්නේ මොකද්ද? තව ආයතනයක් වැඩ කරනවා. ඒ ආයතනෙත් කියන්නේ බොරුව නම්. කොහොමද බොරුකාරයෝ දෙන්නේ කියන එක හරි කියන්නේ. ඈ? එතනත් අපි රවට්ටලා. කියන එහෙම තේරුම් ගන්නවා. හරි? ඒ ආයතනයක් නුවණින් දකිනකොට ඒක ඊළඟ නුවණ තමයි අනිත් ආයතනෙත් ඔය බොරුවමනේ කරන්නේ. මනායතනෙත් අල්ලන්න ඕන මේ අනිත් ආයතන පහ අයින් කරලා ඊට පස්සේ මනායතනෙට යන්න. මනායතනෙත් ඕකමයි තියෙන්නේ හැබැයි ටිකක් ගැඹුරු. අපිට අර වගේම එකපාරට අහු වෙන්නේ නැහැ. තව ටිකක් වෙනම ඒක විමසන්න. ඔව්. මනායතනෙට එන රූපේ තමයි ධම්ම කියන එක. ධම්ම කියන එක කියන්නේ මොකද්ද කියලා නුවණින් විමසන්න. ඒක තමයි අර නිමිති. චෛත්‍ය කියලා අපිට දැන් චෛත්‍යයක් හිතට පේන්නේ. ඒ මනායතනෙට ආපු ධම්ම. ඒ නිමිත්ත මොකද්ද? ඕක නුවණින් බැලුවොත් එයි ඒකත් පංච උපාදානස්කන්ධය. නිමිත්තට මහා භූත නැහැ අපි විශ්වාස කරනවා මහා භූත කියලා. දැන් මෙහි ඉඳන් රුවන්වැලිසෑය ගැන හිතනවා. අරේ තියෙන සතර මහා භූත රුවන්වැලිසෑයනේ හිතන්න. මේක ඇත්ත తත්වේ දකින්න. නිමිත්තේ තියෙනවා ඉතින් පංච උපාදානස්කන්ධේම තියෙනවා. රූප සංඥාවක් තියෙනවා වේදනා සංඥා චේතනා විඥාන තේරෙනවා.
නිමිත්ත කියන්නේ ඉතුරු කරගත්ත දෙයක්
නෙවෙයි. හිතට අරමුණු කරන්න බලමු. ඒකට එහෙන් රූප දැකලා නිමිති ඉතුරු කර ගැනීමමයි අතන වැරද්ද. ලෝකෙට ආйти දේවල් ඉතුරු කරගන්න. ඒ කියන්නේ ආයි ඉතින් ක්‍රියා කරන්න. හරි. එතනින් අපි අවසන් කරමු. දැන් මේ කාලය තුල භාවනා කළා, ධර්ම සාකච්ඡාවල යෙදුණා, හොඳ සීලයක් රැකුණා, සීල සමාධි ප්‍රඥා වැඩුණා කියලා සතුටු වෙන්න පුළුවන්. ප්‍රතිපත්ති පූජාව තමයි මේ කළේ. ඒක බුදුරජාණන් වහන්සේ බොහොම උසස් කියනවා ආමිස පූජාවට වඩා. ඒ තමන්ට සතුටු වෙන්න පුළුවන් මහා නිසංස කුසල් සම්භාරයක් රැස් කරගත්තා මේ කාලය තුල. පින් රස කරගත්තු වෙලාවක අපට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමැති දෙවි දේවතාවුන් වහන්සේලා ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙත්වා, සතුටටපත් වෙත්වා, දිවයිසුරු වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වාසනා වේවා. ඒ සතුටටපත් වෙන දෙවි දේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සමවත් ආරක්ෂා කරනසේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයක් අපල උපද්‍රවයන් නරකක් වෙන්න තියෙනවා නම් ඒ සැමගෙන් අපව ආරක්ෂා කරනසේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරන්ති. මළගිය කෙනෙක් නරක තැනක ඉපදිලා ඉන්නා නම් පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධය ලබා ගන්න පිණිසම මේ පින් හේතු වාසනා වේ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ රස කරගත්තු පින්වල බලයෙන් අපට පුළුවන් ප්‍රාර්ථනාවක් කරන්න. යම් කිසි දවසක නිවන් අවබෝධ වෙන කන්‍යාව නිබ්බාන පත්තිය අපට මේ නිවන් මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේ කා නිවන් මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පිං හේතු වාසනා වේවා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය අපි ඇත්ත ඇති හැටියට නොදන්න කම හින්දා මේ ආයතන ගැන ඇත්ත ඇති හැටි නොදන්න කම හින්දා සංඛාර කරනවා මේ තමයි චේතනා මේ ලෝකෙට අයිති දේවල් හදන ඒවා අවිද්‍යා පත්‍ය සංඛාර ඒ සංඛාර සේරම ලෝකෙට අයිති දේවල් රූප සේරම සංඛාර ඒ සබ්බේ සංඛාරා ඒවයි ලක්ෂණය තමයි අනිත්‍යයි අපෝ දුකටපත් කර අනිත්‍ය බව දුක් බව ඇත්ත ඇති හැටියට තේරුම් ගන්න යදා පඤ්ඤාය පස්සති එතකොට ඒකේ කලකිරිලා අතාරිනා මෙච්චර කල රැවටිලා නේද මේ දුක් විඳි. අත නිබ්බින්දති දුක්ඛේ. ඔක තමයි විසුද්ධියට මාර්ගය, නිවනට මාර්ගය. ඒ සමග්ගෝ විසුද්ධිය. ඒ වගේ මේ හිතට අරමු වෙන ධර්මතාවල කිසිම ආත්ම ස්වභාවයක් නැහැ. සබ්බේ ධම්මා අනත්තා. ඒ බව ඇත්ත ඇති හැටියට තේරුම් යන්න යදා පඤ්ඤාය පස්සති. එතකොට ඒ දුකත් අතාරිනා අත නිබ්බින්දති දුක්ඛේ. ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාදු සාදු සාදු